ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මේ වෙති විශේෂම ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රලයාාවට ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමට බොහෝ පිරිසක් උනන්දුවෙන් පසු වෙනවා. නමුත් මේ වෙද්දි ඔස්ට්‍රලයාාවේ මේ වීසා සැකසීමේ ප්‍රමාදයක් පවතින බවට තමයි වාර්තාවනි. ඉතින් මේ හේතුවෙන් අද SBS සිංහල සේවයෙන් අපි අවධානයක් යොමු කරන්න කල්පනා කළේ ඔස්ට්‍රේලියානු ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ප්‍රමාද වන්නේ ඇයි සහ වීසා අයදුම් කරන්නන්හට ඒවා හැකිතාක් මගහැරීමට කළ හැකි දේවල් සම්බන්ධයෙන්. මේ සඳහා අපත් සමග නිව් සත්වේල්ස් ප්‍රාන්තයෙන් සම්බන්ධ වනවා සිඩ්නීහි සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතිඥවරයෙකු වන රුවන් සමරසිංහ මහත්මයා. ආයුබෝවන් කියලා ඔබ පිළිගන්නවා රුවන් මහත්මයා SBS සිංහල සේවයට. අද
ආයුබෝවන් නිපුන.
හොඳයි රුවන් මහත්මයා, දැන් මේ විදිහ මේ ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ප්‍රමාද වීමට මොන වගේ හේතුද ප්‍රධාන වෙලා තියෙන්නේ?
ඔව් නිපුනම්, දැන් ශිෂ්‍ය වීසා බලපාත්‍ර සැකසීම ප්‍රොසෙසින් ප්‍රමාද වෙන්න ප්‍රධානම හේතුවක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් මේ අවුරුදු දෙකක පමණ කාලයක් මේ බෝඩර් ක්ලෝෂර් එහෙම නැත්නම් දේශ සීමා වසාගෙන හිටඳලා 2021 දෙසැම්බර් 15 වෙනිදා තමයි මේක නැවත විවෘත කරේ. ඉතින් ඒ අතරතුරදී ගොඩක් ඇවිල්ලා තිබ්බ අයදුම් පත්‍ර තියෙනවා. ඒවට අමතරව ලංකාවේ තත්ත්වයත් එක්ක දැන් රටින් බැහැරව යෑමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේ කරුණු දෙකම එකතු වෙලා තමයි මේ අද විශේෂිතව අපේ රට ගැන කතා කරොත් ලොකු බැක්ලොග් එකක් එකතු වෙලා තියෙනවා. ඊට අමතරව සංක්‍රමණ දෙපාර්තමේන්තුවේ අයවැයෙන් මේ කරුණු සම්බන්ධයෙන් වෙන් කරපු මුදල් වල සැලකිය යුතු ප්‍රමාණයක අඩුවීමක්, ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 875ක කපා හැරීමක් කියන කරුණු තමයි මේ වීසා අයදුම් පත්‍ර සැකසීම ප්‍රමාද වීමට මූලික හේතු වශයෙන් අපිට දක්වන්න පුළුවන්.
හොඳ, දැන් මේ වන විට පවතින මේ ප්‍රමාදය හැකිතාක් මගහරිමින් මේ ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ඉල්ලුම් කිරීම වේගවත් කිරීමට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් අයදුම් කරුවන්ට?
අපි කලින් කතා කරපු දෙකත් එක්කම කතා කරනවා නම් ඒ කරුණු දෙක අල්ලලා අපිට කතා කරොත් අපිගේ පැත්තෙන් අපිට කළ යුතු ඕකල හැකි විශේෂ දෙයක් නැහැ. මම මේ කලින් කරුණු දෙකටම අදාළව කතා කරන්නේ දැනට. එමින් ඔබට යන කරුණු කීපයක් තියෙනවා. ඉතින් ඒ කරුණු දෙක බැලුවාම පළවෙනි එක තමයි අයවැය මගින් කලින් අවුරුද්දට වඩා ලොකු ප්‍රමාණයක් මුදල් කපා හැරීම හේතුවෙන් සිදු වෙලා තියෙන දේ. දැන් ඒ කලින් අයවැය ඉදිරිපත් කරනකොට රටේ තත්ත්වය වෙනස් තත්ත්වයක් තිබ්බේ. මොකද COVID-19 වසංගත තත්ත්වයක් යටතේ අයවැය ඉදිරිපත් කළේ. එතකොට රටේ වෙන ප්‍රමුඛතාවයන් තිබ්බා. ඒ ප්‍රමුඛතාවයන්ට මූලිකත්වය දීලා තමයි අයවැය සකස් කරේ. දැන් රටේ ප්‍රමුඛතාවයන් වෙනස් වෙමින් පවතිනවා. ඒකට හේතු තමයි මේ රටේ විදේශ විනිමය ලැබෙන විශාලම ආදායම් මාර්ගයක් තමයි මේ ජාත්‍යන්තර ශිෂ්‍ය යම් මේ රටට පැමිණීම. ඉතින් අලුත් රජය, දැන් මේ රජය මාරු නාම ඇත කාලේම ඔස්ට්‍රේලියාවේ ලේබර් ගවර්න්මන්ට් එකක් පත් වුණා. ඒගොල්ලෝ දැන් කියනවා ඒ අයවැය කපා ඇරියට අපි මේවට වෙන් කරලා තියෙන සම්පත් නැවත ඇලොකේට් කරලා ඒගොල්ලෝ බලනවා මේ වෙච්ච දේ නිවැරදි කරලා ඉවරලා කඩිනමින් මේ වීසා බලපත්‍ර සකස් කිරීමේ එහෙම නැත්නම් ප්‍රොසෙස් කිරීමේ ක්‍රමවේදයකට යනවා කියලා තමයි නව රජය මගින් ඒගොල්ලෝ කරුණු දක්වලා තියෙන්නේ. ඉතින් මම පැහැදිලිවම කියන්නේ මේ මම කතා කරේ වීසා බලපත්‍ර සැකසීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අපෙන් කරන දෙයක් නෙමෙයි මෙතන කතා කරන්නේ. රජය මගින් කරපු දේවල් වලින් ඇතිවෙච්ච ප්‍රතිවිපාක හේතුවෙන් අපිට ගත හැකි පියවරක් නැහැ. එතන රජයට තමයි එතන කාර්යභාරයක් ඉතු වෙලා තියෙන්නේ. රජය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒගොල්ලෝ ඇත්තටම විදේශ රටවල මේ ප්‍රොසෙසින් සෙන්ටර්ස් කියන ඒවට ට්‍රේන් ස්ටාෆ් එහෙම නැත්නම් පළපුරුදුරත් කාර්ය මණ්ඩලයේ නැති අවස්ථාවලදී ඒ කාර්ය මණ්ඩලයේ ඒගොල්ලෝ බඳවාගෙන ඒ කටයුතු කඩිනමින් කරනවා කියන පණිවිඩය තමයි අපිට මේ වෙනකොට ලැබිලා තියෙන්නේ. අපේ පාලනයෙන් පරිබාහිර දේවල් තමයි මම මෙච්චර කතා කරේ. දැන් නිමිතියට අපිට කතා කරන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් ලොජ් කරාට පස්සේ අපෙන් කොහොමද ප්‍රමාදයක් වෙනවා නම් ඒක වළක්වා ගන්න කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න පුළුවන් වෙන්නේ. මෙතනදි වැදගත් දේ තමයි අපි උදාහරණයක් හැටියට ගමු. අපි යුනිවර්සිටි කෝස් එකට ඇප්ලයි කරනවා නම් අපි මේ යුනිවර්සිටි එකට ඇප්ලිකේෂන් එකක් දාන්න ඕනේ. යුනිවර්සිටි එකට ඇප්ලිකේෂන් එකක් දැම්මට පස්සේ තමයි දෙවෙනි කතාව ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට එන්නේ. ඉතින් මේක හරිම වැදගත් දැනගන්න. මේක දැන් එඩියුකේෂන් කන්සල්ටන්ට් කෙනෙක් ගාන ගියොත් මේක එක ප්‍රොසෙස් එකක් හැටියට අපි දැක්කට මේක දෙකද වෙච්ච කටයුතු දෙකක් තමයි මෙතන තියෙන්නේ. පළවෙනි එක තමයි යුනිවර්සිටි එකකට, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකට ඉල්ලුම් පත්‍රයක් යොමු කිරීමකින්. එතනදී තමයි මේ පළවෙනි කටයුත්ත කරලා තියෙන්නේ. මොකද යුනිවර්සිටි තමුන්ට එන වීසා ඇතුම් පත්‍ර බලීමේදී දෙපාර්තමේන්තුව මගින් ඒගොල්ලන්ට පැහැදිලි උපදෙස් දීලා තියෙනවා, සහ ඒගොල්ලන්ට ක්‍රමවේදයක් තියෙනවා. ඒගොල්ලෝ දාන ඇප්ලිකේෂන් එකක් රිෆියුස් වුණොත් එහෙම යුනිවර්සිටි රෑන්කින් එකට ඒක බලපානවා. ඒක නිසා ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක ඇප්ලයි කරනවා වගේම ස්ට්‍රික් රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එකක් ඒගොල්ලෝ අනුගමනය කරනවා. ඉතින් එතනදී ගොඩක් යුනිවර්සිටි කරන ක්‍රමවේදේ තමයි ඒගොල්ලෝ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් කියලා එකක් දෙනවා. ඒ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් කියන එක ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ජෙනුවින් ටෙම්පරරි එන්ට්‍රන්ට්, එහෙම නැත්නම් තාවකාලික වශයෙන් කෙනෙක් රටට ඇතුල් වෙනකොට ඒගොල්ලෝ සැලකිල්ලට ගත යුතු කරුණු ටික තමයි ඒකේ ඒගොල්ලෝ අවධාරණය කරලා තියෙන්නේ. එම කරුණු ටික අපි හරියට අවධාරණය ඇඩ්‍රස් කරන්න ඕනේ, ආමන්ත්‍රණය කරන්න ඕනේ. ඒක මම ඉතාම සරලව කිව්වොත් අපි උදාහරණයක් විදිහට කියමු. අපි යනවා නර්සින් ඩිග්‍රී එකක් කරන්න ඇඩ්වාන්ස් ලෙවල් කරපු ළමෙක්. එතකොට ඒ ළමයා ඇඩ්වාන්ස් ලෙවල් කරලා බලනවා කොච්චර ස්ටඩි ගැප් එකක් තියෙනවද, දැන් මාස 6ක්ද අවුරුද්දක්ද. දැන් අපි ඒ වගේ දීර්ඝ කාලයක අවුරුද්දක් දෙකක් වගේ ගැප් එකක් තිබ්බනම් ඒව අපි ඇඩ්‍රස් කරන්න ඕනේ. අපි කියන්නේ මේ හේතු නිසා මේක ප්‍රමාදුනේ කියලා. ඊට අමතරව අපි කියමු ඇඩ්වාන්ස් ලෙවල් වලට මැත් ස්ට්‍රීම් එකේ ස්ටඩීස් කරපු ළමෙක් නර්සින් වගේ ඩිග්‍රී එකක් කරන්න එනවා නම් එතනදි ගැටලුවක් එන්න පුළුවන්. හේතුව තමයි මොකද්ද මෙයා මේ ස්ට්‍රීම් එක වෙනස් කරන්නේ. ඉතින් ඒ වගේ තැන්වලදී ගොඩාක් අවස්ථා තියෙනවා ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන්, එහෙම නැත්නම් යුනිවර්සිටි එකෙන්ම ඇඩ්මිෂන් වලට දාන අයිතුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන්න. ඉතින් මෙන්න මේව තමයි වැදගත්. ඉතින් ඇප්ලිකේෂන් එකක් දානකොට මම කලින් කිව්වා වගේ ඉමිග්‍රේෂන් එකට යන්න කලින් එක ප්‍රොසෙස් එකක් තියෙනවා. යුනිවර්සිටි එකකින් ගන්න ඕනේ ඔෆර් ලෙටර් එකක්. ඒ ඔෆර් ලෙටර් එකක් ගන්න පූර්ව කොන්දේසි කීපයක් තියෙනවා. එතනදී අපේ වයස, අපි කලින් කරපු රැකියාවට අදාළ සම්බන්ධ දෙයක් අපි කරන්න යන්නේ, අපි කලින් කාලයක් ඉගෙනීමක් කරගන්නේ නැතුව සෑහෙන කාලයකට පස්සේ මේක නැවත කරන්න යන්නේ වගේ කරුණු ඉතාම සැලකිල්ලට ගත යුතු කරුණු. ඊට අමතරව අපි අයදුම් පත්‍රය සම්පූර්ණ කරනකොට මේ අයදුම් පත්‍රයේ අංග සම්පූර්ණ අයදුම් පත්‍රයක් වෙන්න ඕනේ. ඒකේ අහලා තියෙන හැම ප්‍රශ්නයකටම හරි උත්තර දෙනවට අමතරව අපි දෙන සපෝර්ටිං ඩොකියුමන්ට්ස්, අපි මේකට උපකාර කරන්න දෙන ලියකියවිලි හැම එකක්ම නිර්ව්‍යාජයි, නැත්නම් ජෙනුයින් ඩොකියුමන්ට්ස් වෙන බවට අපි වග බලා ගන්නවා. ඉතින් මේ ටික තමයි මම දකින විදිහට සාර්ථක විදිහට අයදුම් පත්‍රයක් දැමීමේ තියෙන පූර්ව කොන්දේසි ටික. ඉතින් දැන් මම කලින් කිව්වා වගේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක යුනිවර්සිටි එකට සබ්මිට් කරනහම ඒගොල්ලෝ ඒක දිහා බලලා තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ අපි මෙයාට ඔෆර් එකක් දෙනවද කියලා. අන්කන්ඩිෂනල් ඔෆර් එකක් යුනිවර්සිටිකින් ආවොත් විතරයි, ඒ පූර්ව කොන්දේසිය සම්පූර්ණ වුණොත් විතරයි අපිට ඩිපාර්ට්මන්ට් ඔෆ් හෝම් අෆෙයර්ස් එකට අපිට මේ ආයතන පස්සේ යොමු කරන්න පුළුවන්. එතකොට ඒක ඉතාම වැදගත් කරනක් වෙනවා. අපි අනිවාර්යයෙන්ම සම්පූර්ණ ආයතන පස්සයක් යුනිවර්සිටි එකට ලොච් කරන්න ඕනේ. එතකොට තමයි එතනින් පොසිටිව් අවුට්කම් එකක් ගන්න පුළුවන්. ඒ පොසිටිව් අවුට්කම් එකක් ගත්තොත් අපි සෑහෙන දුරට අපේ කාර්යය බාරේ ඉටු කරලා තියෙන්නේ. ඊට පස්සේ ඉමිග්‍රේෂන් එකට දාන ඇප්ලිකේෂන්ස් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හොඳ රෑන්කින් එකක් තියෙන යුනිවර්සිටි එකකට ඇප්ලිකේෂන් එකක් ලොච් කරලා ඒගොල්ලෝ ඒක ඇප්‍රූව් කරොත් ඒක ඔෆර් ලෙටර් එකක් දුන්නොත් එහෙම ඒ ඔෆර් ලෙටර් එක ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක පිළියන වීසා එකක් ග්‍රෑන්ට් කිරීමේ අවස්ථා බොහොම වැඩි කියලා තමයි මට කියන්න තියෙන්නේ.
රුවන් මහත්මයා, දැන් මේ ශ්‍රී ලංකාවේ මේ වෙද්දි පවතින මේ ආර්ථික අර්බුදයේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේදී මූල්‍යවත් කම්පෙන් වීමේදී සංක්‍රමණ කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ශිෂ්‍ය අයදුම් පත්‍ර සඳහා විශේෂ අවධානයක් යොමු කරනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම බොහෝ ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වන බවටත් අපට ආරංචි තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මොන වගේ තත්ත්වයක්ද මේ වෙද්දි තියෙන්නේ?
ඔව්, ඒක යම් තාක් දුරට නිවැරදි කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේකට හේතු කීපයක් තියෙනවා, right? පළවෙනි හේතුව තමයි දැන් අපි ශ්‍රී ලංකාවේ ස්ටුඩන්ට් වීසා, ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා වැඩසටහන තුළ ඇසෙස්මන්ට් ලෙවල් 2 කියන ලෙවල් එක අපි, ඒ කියන්නේ ඉතා හොඳ තත්ත්වයක අපි අද වෙනකන් ඉන්නවා. ඒ කියන්නේ ඇසෙස්මන්ට් ලෙවල් 1 කියන්නේ UK, USA, කැනඩා වගේ පළමු පෙළේ රටවල් ටිකක් ඉන්නවා. දෙවෙනි පෙළේ ගණයට අපේ රට වාසනාවකට ලැබිලා තියෙනවා. මේකේ එක අතුරුඵලයක් තමයි අද වෙනකොට අපේ රටේ වීසා අයදුම් පත්‍රයක් ඉගෙනීමට ජාත්‍යන්තර ශිෂ්‍යෙක් වශයෙන් එන්න යොමු කරනකොට ඒගොල්ලෝ අපි ටික් බොක්ස් කියන ක්‍රමයේ තියෙන, ඒ කියන්නේ අපි ටික් බොක්ස් කරොත් අපිට ප්‍රමාණවත් මුදල් තියෙනවද කියලා ඔව් කියන ටික් බොක්ස් එක ගැහුවොත් ඒගොල්ලෝ ඒක ෆේස් වැලියු එකකින් ඇක්සෙප්ට් කරන පත්‍රයක අපි දැන් මේ වෙනකොට ඉන්නවා. නමුත් දැන් රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක දැන් මේ හැම අවුරුද්දකම මේ එක එක රටවල් වල ඇසෙස්මන්ට් ලෙවල්ස් ඒගොල්ලෝ නැවත සලකා බැලීමකට ලක් කරනවා අගෝස්තු සැප්තැම්බර් මාසවලදී. දැන් මේක ඉදිරියට වෙනවා. වාසනාවකට වගේ අපි අද තාම දෙවෙනි ඇසෙස්මන්ට් ලෙවල් එකේ හිටියට ගොඩාක් දුරට දන්න කියන අය මේ ගැන දෙන පුරෝකථනය තමයි ඊළඟ ඇසෙස්මන්ට් ලෙවල් සලකා බැලීමේදී මේක අපි එකක් ඩ්‍රොප් වීමේ ලොකු අවදානමක් කියනවා. ඒ කියන්නේ ඇසෙස්මන්ට් ලෙවල් දෙකේ ඉඳලා ඇසෙස්මන්ට් ලෙවල් තුනට යෑමේ ලොකු අවදානමක් කියනවා. දැන් අපි මේ අවස්ථාවේදී ඉන්නේ ওই දෙක අතරේ ට්‍රාන්සිෂන් පත්වේ කන්නේ. ඒකයි මම කිව්වේ මෙතන කතන්දර දෙකක් තියෙනවා. පළවෙනි කතාව තමයි යුනිවර්සිටි එකෙන් ඇප්‍රූවල් එක ගන්න එක. දැන් අදට තියෙන තත්ත්වය තමයි අපි යුනිවර්සිටි එකට ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක හරියට ඇඩ්‍රස් කරලා අපිට මේ මේ දේවල් තියෙනවා, අපේ ડોකියුමන්ට්ස් මේවයි, අපි කලින් කරපු ස්ටඩීස් එක මේ දැන් කරන්න යන ස්ටඩීස් සම්බන්ධතාවයක් තියෙනවා, අපේ වයස ඕනෝට වඩා වැඩි වයස් කාණ්ඩයක අපි නෙමෙයි කියන දේවල් අපිට එස්ටැබ්ලිෂ් කරගන්න පුළුවන් වුණොත් බොහෝ දුරකදී ඒගොල්ලෝ කන්ඩිෂනල් ඔෆර් ලෙටර් එකක් දෙනවා. ඒකදී ඒගොල්ලෝ කියන්නේ මේ සල්ලි ටික ගෙවන්න කියලා. සල්ලි ටික ගෙවල ඉවර වෙලා unconditional offer එකක් ගත්තට පස්සේ තමයි immigration එකට අපිට application එක දාන්න පුළුවන්. අන්න එතනදී ඒගොල්ලෝ කියනවා අවුරුද්දක හරි කෝස් එක ගෙවන්න කියලා. දැන් එතනදී ප්‍රශ්න තියෙන්නේ අපිට මේ අවස්ථාවේදී යම් කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරලා රටේ උග්‍ර විදේශ විනිමය හිගයක් තියෙන අවස්ථාවක අපිට පුළුවන් නම් මොන ක්‍රමයකින් හරි මේ සල්ලි ටික හොයාගෙන ඉවරලා ඒ කියන මූලික ගෙවීම කරන්න එතන අපි හොඳ තත්ත්වයකට පත් වෙනවා. අපිට පුළුවන් ඊට පස්සේ ඒකම ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට අපේ ඇප්ලිකේෂන් එක ලොජ් කරලි වෙලා හොඳ අවුට්කම් එකක් ගන්න. දැන් මෙතනදී අද තියෙන තත්ත්වය තමයි දැන් අපි කියමු යුනිවර්සිටි එකක් ඇක්සෙප්ට් කරා, හරි මෙයා සල්ලි ගෙවලා තියෙන කියලා. ඊට පස්සේ ඉමිග්‍රේෂන් එකට වගකීමක් තියෙනවා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට පෙර මේගොල්ලන්ට මේ සල්ලි ගෙවන එක මේක සස්ටේනබල්ද, ඒ කියන්නේ රටේ ආර්ථික තත්ත්වය එතනදී සැලකිල්ලට ගන්න පුළුවන් කේස් ඔෆිසර් කෙනෙකුට. ඒ කේස් ඔෆිසර්ට පුළුවන් අභිමතය පාවිච්චි කරලා කල්පනා කරලා බලන්න, හරි මෙයා පළවෙනි සෙමස්ටර් එක ගෙවුවා, මෙයාට දිගින් දිගටම මේක අවුරුදු තුනක් හරි දෙකක් හරි හතරක් හරි ගෙවාගෙන යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඒගොල්ලන්ට අහලා ඉවරලා එතනදී අපිට අවාසිදායක තීරණයක් ගැනීමේ අවධානම අපිට එතනදී දකින්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා දැන් අපිට ආරංචි වෙනවා නම් යම් කිසි අවස්ථාවකදී අපේ ශ්‍රී ලංකා විශේෂ ආයතන පත් ප්‍රතික්ෂේප වීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා මෙන්න මෙතන තමයි ඕකට හේතු හැටියට අපි දකින්නේ. නමුත් ඒගොල්ලන්ට අවශ්‍ය නම් අප්‍රූව් කිරීමේ හැකියාව තියෙනවා. අපි තාම මොකද ඇසෙස්මන්ට් ලෙවල් 2 ඇසෙස්මන්ට් ලෙවල් 2 එකේ ඉන්නේ. මම කියපු ඔය බැචලර් ඩිග්‍රී සහ යුනිවර්සිටි සම්බන්ධ කෝසස් සම්බන්ධයෙන්. ඉතින් එතනදී අපිට තියෙන ලොකුම අවධානම තමයි අගෝස්තු සැප්තැම්බර් මාසේ මේක රීඇසෙස් කරාම ලංකාවේ ඇසෙස්මන්ට් ලෙවල් මේක ඩ්‍රොප් වුණොත් එහෙම එතකොට මේක ඉතාම දරුණු විදිහට බලපෑමේ ලොකු හැකියාවක් තියෙනවා කියලා තමයි අපිට මේ අවස්ථාවේදී කියන්න පුළුවන්.
ඔරුවන් මහත්මයන් දැන් මීට අමතරව අවසාන වශයෙන්ම සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතිඥවරයෙකු වශයෙන් ඔබට ඔස්ට්‍රේලියානු ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම් කරන්නන්ට ලබා දෙන්න පුළුවන් උපදේශය මොකක්ද?
ඔව් පළවෙනිම කරුණු තමයි අපේ පාලනය පරිබාහිර දේවල් වලට අපිට කරන්න දෙයක් නැහැ. බජට් කට් සම්බන්ධයෙන් දේවල් ඒවා ඉහළ මට්ටමේ ෆෙඩරල් ගවර්න්මන්ට් එකෙන් සිද්ධ වෙන දේවල්. ඉතින් අපේ මට්ටමින් කරන්න පුළුවන් අපි යනවනම් එඩුකේෂන් කන්සල්ටන්සි එකක් ත්‍රූ අපි කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට අපේ සම්පූර්ණ කරපු ඇප්ලිකේෂන් එකක් සහ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් කියන දෙක අපි හරියට ආමන්ත්‍රණය කරන්න ඕනේ. ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් කියන එකේ ඉතාම වැදගත් දෙයක් තමයි අපි ඒකෙන් අවධාරණය කරලා කියන්න ඕනේ. අපි මේ ඔස්ට්‍රේලියාවට යන්නේ ඒ නවතින්ද නෙමෙයි මේක කරලා ලංකාවට එනවා කියන පණිවිඩය තමයි. ඒක ඉතාම වැදගත් පණිවිඩය වෙන්නේ. මොකද යම්කිසි කෙනෙක් කිව්වොත් මම මේ රටේ පදිංචි වෙන්න යන්නේ කියලා, ඒක සම්පූර්ණයෙන්ම ස්ටුඩන්ට් වීසා එකක් ග්‍රාන්ට් කිරීමේ මූලික පදනම බිඳ වැටෙන තැනක්. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කතා කරලා කියන්නේ අපි මේ ස්ටඩීස් ඉවර කරලා අපි ලංකාවට ඇවිල්ලා ලංකාවේ මොකද්ද කරන්න තියෙන ප්ලෑන් එක කියන එක තමයි අවසනහකට වගේ එක තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. ඒක නෙමෙයි ඇත්ත කියලා අපි දන්නවා. එහෙම නැතුව වීසා ආයතන පත්‍රයක් ශිෂ්‍ය වීසා ආයතන පත්‍රයක් අපිට අනුමත කරගන්න බැරි වෙනවා. ඉතින් ඊට අමතරව මම කලින් කිව්වා වගේ අපි කෝස් එක සිලෙක්ට් කරනකොට අපි කෝස් එක සිලෙක්ට් කරන්න ඕනේ අපේ අධ්‍යාපන පසුබිමට සරිලන විදිහට. යම් කිසි විදිහට අපි කෝස් එක ඒරියා එක මාරු කරනවා නම් කලින් ලංකාවේදී පූර්ව පාඨමාලාවක් ඒකට ආශ්‍රිත යම් කිසි පූර්ව පාඨමාලාවක් හරි කරලා ඒ කාල ගැප් එකක් තියෙනවා නම් තමුගේ අධ්‍යාපනය සහ දැන් එන කාලය අතරේ අපි ඒ ගැප් එක පියවගෙන ඉවරලා සම්පූර්ණ අයදුප්පත්යක් ඉදිරිපත් කරලා සහ වැදගත් පණිවිඩය තමයි දෙන්න තියෙන මුදල් සූදානම් කර ගැනීම ඉතාම වැදගත්. මොකද මේක මූලික පදනම බිඳවැටෙනවා. ඔන්ගොයින් මේ කෝස්ටි එක ගෙවා ගන්න බැරි නම් අපි දන්නවා මේක ලොකු ලොකු ගාස්තුවක්. අද රටේ තියෙන දැඩි ඩොලර් එහෙම නැත්නම් විදේශ විනිමය අර්බුදයත් එක්ක මේක ලොකු අභියෝගාත්මක තත්වයක් වෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ, යම් කිසි කෙනෙක් එන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් මේ ක්‍රමවේදය තුළ පැමිණීම තමයි අපිට දෙන්න තියෙන ලොකුම උපදේශය.
ඔබ අපි සාකච්ඡා කරමින් සිටියෝ ශ්‍රී ලාංකික ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ප්‍රමාද වන්නේ ඇයි සහ මේ වීසා ආයුධම් කරන්නන්ට ඒවා හැකිතාක් මගහැරීම සඳහා කළ හැකි දේවල් සම්බන්ධයෙන්. මේ සඳහා අපත් සමග නිව් සත්වේස් ප්‍රාන්තයෙන් අද දවසේදී සම්බන්ධුනේ සිඩ්නිහි සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතිඥවරයෙකු වන රුවන් සමරසිංහ මහත්මයා. එමනම් රුවන් මහත්මයා, ඔබට සමුදෙනවා, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට. අයිබෝන්,
බොහොම ස්තුතියි නිකුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.